ஆசா கஜேந்திரன், யூ ஹாவ் அ 6 மினிட்ஸ்.
மதிப்புக்குரிய தலைமை தாங்கும் தலைவர் அவர்களே, இன்று இந்த நாட்டினுடைய சமகால நிலவரம் தொடர்பாக இங்கே விவாதம் நடைபெற்று கொண்டிருக்கின்றது. இந்த நேரத்திலே இந்த மாதம் மே மாதம் இந்த மாதத்திலே 12 ஆண்டுகளுக்கு முன்னர் எங்களுடைய தேசத்தின் மீது ஸ்ரீலங்கா அரசு மேற்கொண்ட இனப்படுகொலை யுத்தத்திலே படுகொலை செய்யப்பட்ட மக்களை நினைவு கொள்ளுகின்ற மாதத்தில் அந்த மக்களுக்காக ஒரு கணம் தலை சாய்த்து என்னுடைய உரையை தொடர்கின்றேன். இன்றைய தினம் இந்த அவையிலே உரையாற்றிய சரபுஞ்சயா அவர்கள் ஒரு விடயத்தை குறிப்பிட்டிருக்கின்றார். அதற்கும் நான் பதிலளித்து கொண்டு விடயத்திற்குள் வர விரும்புகின்றேன். அவர் குறிப்பிட்டிருக்கின்றார், தனக்கு தமிழ் மக்கள் 2010 ஆம் ஆண்டு நடந்த ஜனாதிபதி தேர்தலில் வாக்களித்தமைக்குரிய காரணம் தான் சர்வதேச மனிதாபிமான சட்டங்களை மதித்தும் தமிழ் மக்களுக்கு நெருக்கடி இல்லாமலும் யுத்தத்தை செய்த காரணத்தினால்தான் தமிழ் மக்கள் தனக்கு வாக்களித்தார்கள் என்றும், இராணுவத்தை தமிழ் மக்கள் பெருமையாக கருதுகிறார்கள் என்று சொல்லியும் ஒரு உண்மைக்கு புறம்பான ஒரு கருத்தை கூறி இராணுவத்தினருக்கு வெள்ளையடிப்பதற்கு முயற்சி செய்கின்றார். நான் அவருடைய கருத்தை முற்றாக நிராகரிக்கின்றேன். சரபொன்சேகா இராணுவ தளபதியாக இருந்து தமிழ் மக்கள் மீது நடைபெற்ற அனைத்து இனப்படுகொலைக்கும் அவர் முழு பொறுப்பாளியாவார். அன்றைய காலகட்டத்திலே ஜனாதிபதியாக மஹிந்த ராஜபக்ச அவர்கள் இருந்த காலப்பகுதியிலே தான் தமிழ் மக்கள் மீது அந்த பாரிய இனப்படுகொலை நடைபெற்றிருந்தது. அந்த இனப்படுகொலையோடு சம்பந்தப்பட்ட 2 நபர்களும் ஜனாதிபதியும் உத்தரவிட்டவரும் நடைமுறைப்படுத்தியவரும் தேர்தலிலே போட்டியிடுகின்ற பொழுது அந்த ஜனாதிபதியை பழிவாங்க வேண்டும், அவர் மீண்டும் பதவிக்கு வந்தால் மீண்டும் எங்களை அழித்து விடுவார் என்கின்ற ஒரு அச்சம் காரணமாக மக்கள் தவிர்க்க முடியாமல் தமிழ் தரப்பினுடைய தவறான வழிகாட்டுதல்கள் காரணமாக பொன்சியாவுக்கு வாக்களிக்க வேண்டிய இடத்துக்கு தள்ளப்பட்டார்களே தவிர ஒருபொழுதும் தமிழ் மக்கள் விரும்பி வாக்களித்திருக்க வில்லை. தமிழ் மக்கள் இன்றும் ஒரு சர்வதேச குற்றவியல் நீதிமன்ற விசாரணையை வலியுறுத்தி கொண்டிருக்கிறார்கள் என்பதனை இந்த இடத்திலே நான் தெளிவாக பதிவு செய்து கொண்டு, அடுத்ததாக மட்டக்களப்பு மாவட்டத்திலே புலுக்குணா மோட்டை செங்கலடி டிஎஸ்பி ஏறாவூர் பற்று டிஎஸ் பிரிவிலே புலுட்டு மானோடை என்கின்ற இடத்தில் ஒரு மலையில் பௌத்த கோயில் ஒன்றை அமைப்பதற்கான முயற்சிகள் மேற்கொள்ளப்பட்டு கொண்டிருக்கின்றது. மதிப்புக்குரிய ஹெட்ட கும்பரே டம்ம ராம தேரர் அவர்கள் அந்த மலையை 2000 வருடங்களுக்கு முன்னர் ஒரு புத்தர் கோயில் இருந்த இருந்ததென்றும் அதனை தங்களிடம் ஒப்படைக்க வேண்டும் என்று சொல்லியும் ஆளுநருக்கு, கிழக்கு மாகாண ஆளுநருக்கு ஒரு கடிதம் ஒன்றை எழுதி ஆளுநர் ஒரு கடிதம் ஒன்றை ஏறாவூர்பட்டு பிரதேச செயலாளருக்கு அனுப்பி வைத்திருக்கின்றார். அனுராதா ஜகம்பத் அவர்கள் ஆளுநர் அவர்கள் கடிதம் ஒன்றை அனுப்பியிருக்கின்றார். அந்த கடிதத்திலே அந்த மலையை ஒப்படைக்குமாறு அவர் வலியுறுத்தி இருக்கின்றார்.
கபில் அதுக்கோர மந்துமா வாகி சீட்டு கடை அண்ணோனு உபதுமாக சீட்டு கடை அண்ணோனு யோ ஸ்பீச்
கரு மூலாசரான் மந்திரித்துமணி கரு மந்திரித்துமா மே 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 கியூவா மஹிந்த ராஜபக்ச மெத்துமா ஜனாதிபதி உரையாளர் திமல ஜனதா காத்தனே கரா கீழா மம கருணாகரில் இல்லாஸ் கரகாண்ட கீழ கீனவா அது எதா மஹிந்த ராஜபக்ச மெத்துமா திபுணு யுத்த இவரகரை நெத்தா மே கதாகர மந்திரித்துமல்லத்தது பார்லிமெண்ட் துணை மெயின்னே அப்பிட்டு மே கட்டி ஓஹாண்ட
இந்த உறுப்பினர் அவர்கள் திருவண்ணாமலை மாவட்டத்திலே இன்றும் தமிழ் மக்கள் மீது அடாவடியான ஒரு நிர்வாகத்தை நடத்தி கொண்டிருக்கிறார் என்பதனை நான் இந்த இடத்திலே பதிவு செய்து கொள்ள விரும்புகிறேன். தமிழ் மக்கள் மீதும் முஸ்லீம் மக்கள் மீதும் இன்றும் அச்சுறுத்தலை விடுத்துக் கொண்டிருக்கிறார் இந்த உறுப்பினர் என்பதை இந்த இடத்திலே பதிவு செய்து கொண்டு, மட்டக்களப்பு மாவட்டத்தில் அந்த புல்லுட்டு மானோடை அந்த மலையை கையளிக்குமாறு அந்த பௌத்த தேரரிடம் கையளிக்குமாறு ஆளுநர் அவர்கள் கடிதம் அனுப்பியிருக்கின்றார். இந்த செயல்பாடானது உடனடியாக நிறுத்தப்பட வேண்டும். அந்த மலையானது 2500 வருடங்கள் பழமையான ஒரு புராதன இடமாக இருந்தால் அந்த புராதன இடம் தொல்பொருள் திணைக்களத்தினால் பாதுகாக்கப்பட வேண்டும். மாறாக அந்த 2000 வருடங்களாக அந்த மலை காடு பற்றி இருக்கின்றது, அங்கே எந்த விதமான வழிபாடுகளும் இடம்பெற்றிருக்கவில்லை. அப்படிப்பட்ட ஒரு சூழலிலே அந்த மலையை தொல்லியல் திணைக்களம் பாதுகாப்பதற்கு நடவடிக்கைகளை எடுக்க வேண்டுமே தவிர, மாறாக தமிழர்களுடைய ஒரு பூர்வீக நிலத்திலே அதை பௌத்த கோயில் அமைப்பதற்கு ஒருபொழுதும் வழங்கக்கூடாது. அது பௌத்தத்துக்கு சொந்தமான இடம் அல்ல, அது தமிழர்களுடைய பூர்வீக வரலாற்றோடு சம்பந்தப்பட்ட இடம், அது தொடர்பான ஆய்வுகள் மேற்கொள்ளப்பட வேண்டும். இந்த இடத்திலே இன்னும் ஒன்றை சுட்டிக்காட்ட விரும்புகின்றேன். மாதுரு ஓயா வலதுகரை அபிவிருத்தி திட்டம் 2016 ஆம் ஆண்டு செப்டம்பர் 6ஆம் தேதி அதனை அபிவிருத்தி செய்வதென்ற முடிவு மைத்ரிபால சிறிசேன ஜனாதிபதி அவர்களால் எடுக்கப்பட்டிருந்தது. அன்று அந்த அரசாங்கத்திற்கு முண்டு கொடுத்தவர்கள் கண்ணை மூடிக்கொண்டு முண்டு கொடுத்த காரணத்தினாலே அங்கே அந்த வலதுகரை அபிவிருத்தி திட்டத்தின் மூலம் மயிலத்தமடு பகுதியிலே அவர்கள் ஒரு சிங்கள குடியேற்றத்தை மேற்கொள்ள இருப்பதாகவும், அந்த மயிலத்தமடுவில் குடியேற்றப்பட இருக்கிற சிங்கள மக்களுக்காகத்தான் இந்த பௌத்த விகாரை கட்டப்பட இருப்பதாகவும் அந்த பௌத்த பிக்கு அவர்கள் ஆளுநர் ஊடாக கேட்டிருக்கின்றார். ஆகவே இந்த கோரிக்கை ஏற்றுக்கொள்ளப்பட முடியாதது. மயிலத்தமடு தமிழர்களுடைய பிரதேசம், மாதுருவோயா வலதுகரை.
கரு மூலாசனோட மந்திரித்துமணி மே மந்திரித்துமாதான் கிவ்வா தெம்மல நிஜபீம கதாவ கருணாகரல இல்லாஸ்கர கண்ணகேன மாத்ருகாவோட கதா கரண்ட கேன மஹிந்த ராஜபக்ச மகத்யா கேன மேரட்டே சிங்கல தெம்மல முஸ்லிம் சீரோ
கௌரவ உறுப்பினர் அவர்களே, உங்களுக்கு ஒரு பாராளுமன்றத்தில் விவாதம் என்றால் என்னென்று தெரிய வேண்டும். எங்களுக்கு கருத்து சொல்வதற்கு உரிமை இருக்கிறது. நீங்கள் நினைப்பதை சொல்வதற்கு இங்கே பாராளுமன்றம் இல்லை. இதை நீங்கள் விளங்கிக் கொள்ள வேண்டும். உங்களுடைய கட்ட பஞ்சாயத்தை கொண்டு போய் உங்களுடையவர்களில் வைத்துக் கொள்ளுங்கள். இந்த இடத்திலே நான் கௌரவ தலைமையாக உறுப்பினர் அவர்களே, நான் உங்களிடம் வினயமாக வேண்டிக் கொள்கின்றேன். ஆளுநர் அவர்களுக்கு தெரியப்படுத்துங்கள், கிழக்கு மாகாண ஆளுநர் அவர்களுக்கு அந்த புலுட்டுமான உடை மலை தொல்பொருள் இடமாக பாதுகாக்கப்பட வேண்டுமே தவிர ஒருபொழுதும் மயிலத்த மடுவில்
கரு காரசபா சபாபத்துமணி மே மந்திரித்துமா හොඳ කෙනෙක් වෙන්නදී තමන්ගේ ජාතියට ආගමට ඔක්කොම ආදර වෙන්න ඇති.
රීතිපස්න ඉදිරිපත් කරන රීතිපස්.
රීතිපස් කියන්නේ මෙතුමා කිව්වා පන්සලක් හදන එකක් පිළිබඳව කතා කරේ. මේ මේ රටේ පන්සල පල්ලිය කෝවිල ඕන තරම් හදන්න අයිතියක්
තියෙනවා.
ඒක ඒක ආගමනුකූල
ප්‍රශ්න. கஜேந்திர மந்தமா
கௌரவ உறுப்பினர் அவர்களே, நான் உங்களுடைய உங்களை மதிக்கிறேன். ஆனால் அந்த 2000 வருடங்கள் பழமையானதாக சொல்லப்படுகிற அந்த இடத்தில் 2000 வருடங்களாக அங்கே எந்த விதமான வழிபாடுகளும் இடம்பெற்றிருக்கவில்லை. ஆகவே புராதன இடம் என்பது தொல்லியல் திணைக்களத்தினால் பாதுகாக்கப்பட வேண்டுமே தவிர புத்த விகாரை அமைக்க முடியாது. சட்டப்படி புத்த விகாரை அமைக்க முடியாது. அதனை நீங்கள் தெளிவாக விளங்கிக் கொள்ள வேண்டும் என்பதனை இந்த இடத்திலே தெளிவாக கூறிக்கொண்டு, அடுத்ததாக இந்தியாவில் இருந்து கொரோனா நோயாளர்களை கொண்டு வந்து இங்கே பராமரிக்க இருப்பதாக அறியக்கூடிய செய்திகள் வெளிவந்திருக்கிறது ஆங்கில பத்திரிகைகளிலே. வெளிநாட்டு அந்நிய செலாவணி வருமானத்தை அதிகரிப்பதற்காக இவ்வாறான ஒரு உபாயத்தை வெளிநாட்டு குடியுரிமை உள்ளவர்கள், இந்தியாவில் தங்கியிருப்பவர்கள், வெளிநாடுகளுக்கு திரும்ப முடியாமல் இருப்பவர்களை இங்கு கொண்டு வந்து சுற்றுலா பயணிகள் என்ற பெயரில் இங்கு கொண்டு வந்து அவர்களை பராமரித்து அவர்களுக்குரிய அந்த தனிமைப்படுத்தல் காலம் முடிவடைந்த பின்னர் அனுப்ப இருப்பதாக ஆங்கில ஊடகங்களிலே செய்தி வெளியாகி இருக்கிறது. இது ஒரு ஆபத்தான ஒரு விடயம். இந்த நாட்டிலே கொரோனாவை காரணம் காட்டி பல்லாயிரக்கணக்கான தொழில் துறைகள் முடக்கப்பட்டிருக்கின்றது. பல்லாயிரம் லட்சக்கணக்கான மக்கள் முடக்கப்பட்டிருக்கிறார்கள். கோடானு கோடி வருமானம் மக்களுக்கு இழக்கப்படுகிறது. அப்படி என்று சொன்னால் ஒரு சில சுற்றுலா விடுதிகளுடைய உரிமையாளர்களுடைய வருமானத்தை அதிகரிப்பதற்காக அரசாங்கம் இப்படிப்பட்ட ஒரு தவறான செயல்பாட்டை செய்ய போகிறதா என்கின்ற ஒரு கேள்வி இருக்கிறது. அதனை ஒருபொழுதும் அரசு செய்யக்கூடாது என்பதனை சுட்டிக்காட்டிக் கொண்டு, ஒரு நிமிடம் கொடுங்கள். வடமாகாணத்திலே கோவிட் தடுப்பூசி யாருக்கும் வழங்கப்படவில்லை, பொதுமக்களுக்கு வழங்கப்படவில்லை, சுகாதாரத்துறையினருக்கு மாத்திரம் வழங்கப்பட்டிருக்கிறது. ஆகவே வடமாகாணத்தில் ஏன் கோவிட் தடுப்பூசி வழங்கப்படவில்லை, அது தொடர்பாக அரசு கவனம் செலுத்த வேண்டும் என்பதனை இந்த இடத்திலே நான் வலியுறுத்தி கேட்டுக்கொண்டு
පළමුව ආණ්ඩුපක්ෂයේ වෙනුවෙන් මේ දින දෙකක විවාදයේ අවසානයේ පිළිතුරු කතාව කිරීම සඳහා අවස්ථාව ලබා දුන්න ආණ්ඩුපක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායකතුමන්ට මගේ ස්තුතිය හිමි වෙනවා. විශේෂයෙන්ම 1918 කාලවකවානුවෙන් පසු අවුරුදු 100කට පමණ පසු තමයි මේ ආකාරයේ ගෝලීය වසංගතයක් ලෝ පුරා පැතිර යන්නේ. මා මීට පෙරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි මේ වසංගතයේ මුලද මැදද අගද අප සිටින්නේ කියන කාරණය තාම අපට පැහැදිලි නැහැ. ඇතැම් විට අප තවමත් මේ වසංගතයේ මුල සිටිනවා වන්නට පුළුවන්. ඇතැම් විට මැද සිටිනවා වන්නට පුළුවන්. ඇතැම් විට අවසන් කාලයේ සිටිනවා වන්නට පුළුවන්. ඒ පිළිබඳව යමක් ප්‍රකාශ කරන්න දැනට අපි ඉක්මන් වැඩි. ඒ වගේම තමයි මේ වසංගත தත්ත්වය හමුවේ අපේ රටේ සෞඛ්‍ය අංශ වෛද්‍යවරු, හෙද නිලධාරීන්, සෙසු සෞඛ්‍ය සේවකයන්, ආරක්ෂක අංශවල සමාජිකයන්, ඒ වගේම තමයි විවිධාකාර අභූත චෝදනා නොමග යැවි මැද්දේ මේ සියල්ල විඳ දරා ගනිමින් රජයට නිහඬව සහයෝගය දෙන සාතිශය බහුතර නිහඬ ජනතාවට අප රජය හැටියට මේ අවස්ථාවේදී හෘදයාංගම ප්‍රණාමය පිරිනමන්න කැමැතියි. විශේෂ වශයෙන් දින දෙකක විවාදයක් ඉල්ලලා විපක්ෂයේ දින දෙකක් තිස්සේ අදහස් දැක්වුවා. හැබැයි ගලු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ දින දෙකක කාලයේදී කිසිසේත්ම මේ අප ගෙන යන කොරෝනා මර්ධනය පිළිබඳව විවිධ අභූත චෝදනා අවලාද නැගුවා මිසක් කිසිදු සාධනීය දෙයක් කිසිදු ජනනාත්මක දෙයක් කිසිදු වැදගැම්මකට ඇති දෙයක් ඉදිරිපත් කරන්න විපක්ෂයට පුළුවන්කම ලැබුණේ නැහැ. කොටින්ම කියනවා නම් යෝජනාව ඉදිරිපත් කරපු රාජිත සේනාරත්න ඇමතිවරයා හෝ යෝජනාව ස්ථිර කරපු මරික්කාර මන්ත්‍රීතුමා අද මේ වෙලාවේ සභාවේවත් නැහැ. ඉදිරිපෙළ බොහෝ දෙනා අද පැනලා ගිහිල්ලා තියෙනවා විවාදයේ අවසානයේදී. ඒ පිළිබඳ අප කනගාටු වෙනවා. මේ දින දෙක තුල ප්‍රධාන වශයෙන් විපක්ෂය ගෙනාපු චෝදනාව කාරණය තමයි මේ කොරෝනා තුන්වෙනි රැල්ලේ අප්‍රේල් 8 වෙනකොට රජයට අනතුරු ඇඟවීමක් කරලා තිබුණා. අපි ඒ පිළිබඳව නොසලකා හැරියා කියන කාරණය. අපි බලමු ඇත්තටම මොකද්ද උනේ කියලා. අප්‍රේල් මාසේ 8 වෙනකොට අපට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යා අංශය මගින් දැනුම් දුන්නා බොරලැස්ගමුව ප්‍රදේශයේ වැඩබිමක සේවකයන් 5 දෙනෙක් මේ කොරෝනා වසංගතයට ගොදුරු වෙලා තිනවා. ඔවුන්ගේ සාම්පලවල මීට පෙර ඒ වෛරසයේ නොදකපු යම්කිසි වෙනසක් හඳුනාගත්ත කියලා. අපි ඒකට වෛද්‍ය විද්‍යානුකූලව කියනවා S ජීන් ඩ්‍රොප් එකක් දැක්කා කියලා. හැබැයි මේ S ජීන් ඩ්‍රොප් එක අවස්ථා තුනකදී අඩුම ගානේ නිරීක්ෂණය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි එංගලන්තයේ කෙන් ප්‍රදේශයෙන් ආරම්භ වුණු B117 කියන ප්‍රභේදය, ඒ වගේම නයිජීරියානු ප්‍රභේදය සහ තවත් එක් ප්‍රභේදයක මේ ආකාරයේ S ඩ්‍රොප් එකක් දක්නට ලැබෙනවා. එතකොට මේ කාරණේ අපිට දැනුම් දුන්නට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය මොකද කරේ? ආරක්ෂක අංශය මොකද කරේ? මම දැක්ක හර්ෂ සිල්වා ගරු මන්ත්‍රීතුමා කියනවා පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් පාස්කු ප්‍රහාරය නොසලකා හැරියා වගේ නොසලකා හැරීමක් අපි අප්‍රේල් 8 වෙනිදා කරා කියලා. සම්පූර්ණ අසත්‍යයි, සම්පූර්ණ වැරදි. අප බුද්ධ්‍යාංශ යොදවලා ඒ වැඩබිමේ ඒ සේවකයෝ 5 දෙනාගේ ආශ්‍රිතයෝ 800ක් හඳුනාගත්තා. සාමාන්‍ය මූලසනාරුවට මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් අපි පළවෙනි සහ දෙවෙනි වළල්ල පමණයි සලකා බලන්නේ. නමුත් මේ වෙනස පිළිබඳ අපිට දැනුම් දුන්නට පස්සේ අපි 800ක් පළවෙනි වටේ, දෙවෙනි වටේ දෙවෙනි ආශ්‍රිතයන්, තුන්වෙනි පෙළ ආශ්‍රිතයන් පමණක් නෙමෙයි, තුන්වෙනි පෙළ ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන් පවා බුද්ධ්‍යංශ දින කිහිපයක් ඇතුළත 800ක් නිර්ණය කරගෙන ඒ සියලු සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එව්වා. මේ 800න් කිසිදු කෙනෙක් කොරෝනා රෝගේ තියෙනවා කියලා හඳුනාගත්තේ නැහැ. ඒක නිසා ඒ අවස්ථාවේ අපිට ලබා දීපු දත්තය මත පදනම් වෙලා රජයක් හැටියට, සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි අවස්ථාවේදී කරා. ඒ නොසලකා හැරීමක් කිසිසේත්ම කරේ නැහැ. ඒ වගේම මේ S ජීන් ඩ්‍රොප් එක දැකපු පළියට ඒක බ්‍රිතාන්‍ය ප්‍රභේදය කියලා කියන්න බෑ. ඒ සඳහා තවදුරටත් අපි කියනවා ජීන් සීක්වන්ස් කියන ක්‍රියාවලිය කරන්න ඕන. ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල අපිට ලැබුණේ අප්‍රේල් 28 වෙනිදා. තවත් දින 20ක් ඒ සඳහා ගත වුණා. ඒ කාලය තුල තවත් හඳුනා නොගත් ස්ථාන කිහිපයකින් මේ වෛරසය පැතිර ගිහිල්ලා තියෙනවා. ඒක අපේ රජයේ වරද්දක්වත්, සෞඛ්‍ය අමාත්‍යාංශ වරද්දක්වත්, ආරක්ෂක අංශවල වරද්දක් හැටියටවත් උවා දක්වන්න බෑ. අපි දන්නවා වුහාන් නගරයේ චීනයේ මේ ප්‍රභේදය පළවෙනි වතාවට මීට වසරකට පමණ පෙර පැතිරෙන්න ගත්තට පස්සේ ලෝ පුරා මේ වුහාන් ප්‍රභේදය පැතිර ගියා. අද මේ කතා කරන මොහොත වෙනකොට බ්‍රිතාන්‍ය ප්‍රභේදය තමයි ලෝකයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වෙලා තියෙන්නේ. අද මේ මොහොතේ රෝගීන් වෙන ප්‍රමාණය ගත්තොත් මුළු ලෝක පුරා බැලුවොත් එහෙම ඉහළම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය නිසා. ඒක අපේ ලංකාවට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. ඒක මේ වෛරසයේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක්ට තේරෙනවා. වෛරසය වෙනස් වෙනවා, කාලානුරූපීව වෙනස් වෙනවා ඔවුන්ගේ පැවැත්ම සඳහා. එතකොට වඩාත්ම සමහර වෙලාවට මිනිස්සාට බලපාන වෛරසයක් නම් ඒ වෛරසයේ දරුණු ප්‍රභේද ඉතිරි වෙනවා. සමහර වෙලාවට දරුණු නොවන ප්‍රභේද ප්‍රභේදයක් ඉතිරි වෙන්න පුළුවන්. දැන් අපිට පේන හැටියට දැනට වුහාන් ප්‍රභේදයෙන් පටන් අරගෙන ක්‍රමානුකූලව ඇවිල්ලා අද එංගලන්ත මේ මහා බ්‍රිතාන්‍ය ප්‍රභේදය දක්වා ඇවිල්ලා තියෙනවා. ඒක දැනට තියෙන දරුණු ප්‍රභේදයක් ඇදියට ඉතිරි වෙලා තියෙනවා. ඉන්දියාවේ මේ විකෘත දෙකක් ඇති වෙලා මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය තවත් විකෘතතාවකට ලක් වෙලා ඉන්දියාවේ දක්නට ලැබෙනවා. හැබැයි වාසනාවකට දැනට මේ කතා කරන මොහොත වෙනතෙක් අපිට ඉන්දියානු ප්‍රභේදය වාර්තා වෙලා නැහැ අපේ රටින්. අපි හැකි සෑම උත්සාහයක්ම දරනෝ ඉන්දියානු ප්‍රභේදය අපේ රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා. ඒ වගේම තමයි මම එකෙන් එක ගන්නම් මේ දින දෙක තුළ විරුද්ධ පක්ෂය විසින් ගොඩනැගූ තර්ක, එහෙම නැත්නම් චෝදනා පිළිබඳව ගරු රාජිත් සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ප්‍රකාශයක් කරා. අත්‍යවශ්‍ය ඖෂධ නැහැ කිව්ව රටේ සම්පූර්ණ බොරුවක්. මම ප්‍රතික්ෂේප කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව, සංඛ්‍යාලේඛන අනුව අපේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ 646ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා ලබා ගන්නවා අත්‍යවශ්‍ය නොවන ඖෂධ 486ක් ලබා ගන්නවා අද උදෑසන මා ලබාගත් වාර්තාව අනුව අත්‍යවශ්‍ය ඖෂධ 646න් 9ක පමණයි හිඟයක් තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන ඖෂධ 486න් 8ක් පමණයි මේ 9 සහ 8 මේ අද හිඟ ඖෂධ යම් මේ 446ම 9ක තමයි අඩුපාඩුවක් තියෙන්නේ ඒ 8 ඇත්තටම ඒ වෙනුවට යොදාගත හැකි තවත් වෙනත් මාත්‍රාවල ඖෂධ තියෙනවා උදාහරණයක් හැටියට කියනවා නම් සමහර ඖෂධ තියෙනවා එන්නත් තියෙනවා මිලිග්‍රෑම් 1ක ඩෝසේජ් එකක් තියෙන. ඒ මිලිග්‍රෑම් එක වෙනුවට 500 මිලිග්‍රෑම් එක මිලිග්‍රෑම් 500ක තියෙනවා. ඒ ඖෂධයේම වෙනත් සරක් තියෙන වෙනත් මාත්‍රාවක් තියෙන ඖෂධ අපිට තියෙනවා. ඒක නිසා ඖෂධ හිඟයක් දක්නට ලැබෙනවා කියන එක මුළුමනින්ම අසත්‍යයි. ඒ වගේම මරික්කාර මන්ත්‍රීතුමා ඊයේ කිව්වා තයිරොක්සින් හොයාගන්න නැහැ කියලා. ලංකාවේ තයිරොක්සින් විකුණන්න තියෙන තැනක් තියෙනවා නම් අභියෝග කරා එතුමා වෙන්නන්න කියලා. දැන් යන ඔසුසලට. දැන් යන ඔසුසලට. ඔසුසලට ගිහිල්ලා තයිරොක්සින් ලබා ගන්න පුළුවන් එතුමා සම්පූර්ණ නොම ගැවීමක් කරේ. ඒ වගේම තමයි ඔක්සිජන් පිළිබඳව විශේෂ වශයෙන් කරුණු කාරණා ගණනාවක් කිව්වා මේ මොහොත වෙනතෙක් මේ රට තුල වෛද්‍ය මේ කාරණා සඳහා යොදා ගන්නා ඔක්සිජන් වල කිසිදු හිඟයක් අපිට වාර්තා වෙලා නැහැ. ඒ වගේම තමයි සිලින්ඩර් වල අඩුපාඩුවක් ගැන අපි දැක්ක මේ මෑතකදී හතු පිපෙන්න වගේ මතුවෙච්ච විවිධ සංගම් තියෙනවා. විවිධ සංගම් තියෙනවා. වෛද්‍ය සංගම් එකපාරට අලුත් සංගම් මතුවෙනවා. ඒ වගේම තමයි විවිධ වෘත්තීය වේදීන්ගේ කියනවා විද්වතුන්ගේ කියනවා විවිධ සංගම් වල මාධ්‍ය සාකච්ඡා දක්නට ලැබෙනවා. පුවත්පත් නිවේදන දක්නට ලැබෙනවා. මේගොල්ල කොහෙද හිටියේ යහපාලන කාලේ? යහපාලන ආණ්ඩුව ලෝකේ තියෙන අන්තජරා බාල බෙහෙත් ලංකාවට ගෙනල්ලා අපේ මිනිස්සුන්ට පොවද්දි ෆාමේස් කියලා සමාගමක් රාජ සේනාරත්න මෙතුමාගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරලා මේ රටේ සල්ලි බිලියන ගාණක් ඒ සමාගමට ඇදලා ගනිද්දි මේ කියන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ මේ කියන රවි කුමුදේෂ් කොහෙද හිටියේ? මේගොල්ලෝ කටපියාගෙන එදා හිටියා. රාබිබු උගුඩු වගේ රාබිබු උගුඩු වගේ කටවාගෙන හිටියා. අද එනවා මෙතන චණ්ඩි වෙන්න බොරුවට. ඒ අවුරුදු 5ක මේ රටට කරපු විනාශය හමුවේ කිසිම සද්දයක් නගන්නේ නැතුව එක වචනයක් කියන්නේ නැතුව දැන් රාජිත සේනාරත්නගේ අවශ්‍යතාව මත තමයි ඔය ඉදිරියට ඇවිල්ලා කෑ ගහන්නේ. ඔවුන්ගේ සියලු චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට අපි ඉදිරි සති කිහිපයක කාලෙදී නව ගෑස් සිලින්ඩර් ජම්බෝ ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර් 4000ක් මේ රටට ගෙනීම සඳහා මේ වෙනකොටත් ඇනුමක් ලබා දීලා තිනවා. ඒ වගේම අපි සිලින්ඩර් පිළිබඳ විශ්වාසය තියන්නේ නැතුව රෝහල් වල මහා පරිමාණයේ ද්‍රව ඔක්සිජන් ගවඩා කර හැකි ටැංකි ප්‍රධාන පෙළේ රෝහල් වලට ලබා දීම සඳහා කටයුතු යොදාගෙන යනවා. මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි මේ වෙනකොටත් අපි ප්‍රධාන රෝහල් 28කට පහුගිය සති දෙකක කාලය තුල ද්‍රව ඔක්සිජන් ගවඩා කර හැකි ටැංකි ලබා දීලා තිනවා. තවත් 12කට ඉදිරි සති දෙක තුන ලබා දෙනවා. අපේ රටේ සිලෝන් ඔක්සිජන් සමාගම දිනකට ද්‍රව ඔක්සිජන් ලීටර 40,000ක් ගෑස් වල ආයතනයේ ද්‍රව ඔක්සිජන් ලීටර 40,000ක් නිෂ්පාදනය කරනවා. ඒ වගේම තමයි උතුරු සහ නැගෙනහිර පළාත්වල රෝහල් 9ක විශේෂ ව්‍යාපෘතියක් දියත් වුණා. එමගින් එම රෝහල් 9 ද්‍රව ඔක්සිජන් දිනකට ලීටර 3780ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ඔක්සිජන් ලබා ගැනීමේ සැපයීමේ හිඟයක් මේ මොහොත තුළ අපිට නිර්මාණය වෙලා නැහැ. හැබැයි අපි ඉදිරියේදී මේ රෝගීන් ප්‍රමාණය දෙගුණ තෙගුණ සිවුගුණ අටගුණ වුණත් ඒ තත්ත්වයට සූදානම් වීම සඳහා කටයුතු යොදාගෙන යනවා. බැරිම අවස්ථාවක් ආවොත් අපි සිංගප්පූරුව සමග සාකච්ඡා කරලා තියෙනවා ද්‍රව ඔක්සිජන් අපිට රටට ලබා ගන්න. මොකද ද්‍රව ඔක්සිජන් 1 ලීටරයකින් වායු ඔක්සිජන් ලීටර 860ක් අපිට ලබා ගැනීමේ පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි එන්නත් කරන වැඩපිළිවෙළ පිළිබඳව විවිධ චෝදනා ආවා, විවිධ ප්‍රශ්න ගොඩ නැගුවා, විවිධ තර්ක ගොඩ නැගුවා. ඒ සියල්ලම පුස්සක් බව ප්‍රකාශ කරන්න ඕන. විශේෂයෙන්ම ඊයේ දිනේ මේ විවාදය ආරම්භ කරමින් ගරු හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා රාජ සේනරත්න මැතිතුමා කිව්වා මේ රටේ 210ක් ලක්ෂ 210කට එන්නත් ලබා දෙන්න ඕන කියලා. මේ හිටිය සෞඛ්‍ය ඇමති කෙනෙක්ද මේ? එන්නත් දෙන්නේ නැහැ හැමෝටම. එන්නත් දෙන්නේ අවුරුදු 18ට වැඩි අයට තමයි මේ කොරෝනා එන්නත දෙන්නේ. ලෝකේ කොහෙවත් දෙන්නේ නැහැ එහෙම. ගැමිණි අම්මලට දෙන්නේ නැහැ. මේකේ තියනවා දෙන්න ඕන කාණ්ඩ කවුද කියලා. එතකොට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශ විද්‍යුතුන් සියලු දෙනා එකතු වෙලා නිර්ණය කර අපේ රටේ ලක්ෂ 210න් කීයකටද කියලා එන්නත දෙන්න ඕන. ගරු මන්ත්‍රීතුමනි, ගරු සභාපතිතුමනි ලක්ෂ 135කට තමයි මේ රටේ එන්නත ලබා දීමේ අවශ්‍යතාව තියෙන්නේ. ඒක නිසා රාජසේනරත් නැමැතුමා කරපු සංඛ්‍යාලයකන හදපු ගණන් හැදිල්ල සම්පූර්ණ වැරදි. එතකොට දැන් අහනවා ඒකට සැලසුමක් තියෙනවද කියලා. ඔව් සැලසුමක් තියෙනවා. අපි ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ තමයි මේ රටට එන්නත් ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මුලින්ම සූදානම් කරේ. අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට කතා කර ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ ඒ සඳහා අවශ්‍ය කටයුතු යෙදුවා, ඊමේල් පණිවුඩ යැව්වා, ලියුම් යැව්වා, සාකච්ඡා තිබ්බා, අන්තර්ජාලය ඔස්සේ සූම් තාක්ෂණයෙන් සතියක් සතියක් ගාන සාකච්ඡා තියලා තමයි මේ එන්නත් ලබා ගැනීම සඳහා කටයුතු කරේ. මේ අවුරුද්දේ ජනවාරි මාසේ 29 වෙනිදා වෙනකොට අපිට පුළුවන්කම ලැබුණා අපේ රටේ එන්නත් කරන ව්‍යාපාරය ආරම්භ කරන්න. එතකොට ලෝකේ රටවල 113ක එන්නත් කරන ව්‍යාපාරය ආරම්භ කළා තිබුණේ නැහැ. අපි මේ කලාපෙම මුළු ආසියාවෙම මුලින්ම එන්නත් කරන ව්‍යාපාරය ආරම්භ කරපු රටක්. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා රාජතාන්ත්‍රික වශයෙන් කරපු සාකච්ඡාවල ප්‍රතිපදයක් හැටියට අපිට ඊටාම ඉක්මනින් එන්නත් ලබා ගැනීමේ හැකියාව ලැබුණා. හැබැයි අපි දන්නවාද ඉන්දියාවේ තියෙන තත්ත්වය නිසා අපි යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඔව් ඇත්ත. අපි දීලා තිනව මේ වෙනකොට ඔක්ස්ෆර්ඩ් ඇස්සෝසියේෂන් එක එන්නත 925,000කට පළවෙනි වටේදී අද වෙනකොට 139,286කට අපි එයි දෙවෙනි මාත්‍රාවත් ලබා දීලා තිනව. අපිට තියෙන්නේ 3,000,000ක් පමණ, 106ක අඩුවක් තියෙනවා. දැන් අහනවා මේක ගේනවද නැද්ද? ඇනගන්නවා අපි. ආණ්ඩුව ෆේල් විවිධාකාරයේ ප්‍රකාශ කරනවා. නෑ කිසිසේත්ම අපි ඉඩ දෙන්නේ නෑ ඒකට. අපි රජයක් ඇඩියට දරන්න පුළුවන් හැම උත්සාහයම කරනවා. අපේ රටේ ජනතාවට 925,000කට පළවෙනි මාත්‍රාව ඔක්ස්ෆර්ඩ් ඇස්සෝසියේෂන් එක දුන්නා. ඒ එන්නතම ලබා දීම සඳහා කටයුතු යොදනවා. අපි මේ වෙනකොට ඉන්දුනීසියාවත් එක්ක සහ තවත් රටවල් ගණනාවක් එක්ක සාකච්ඡා කරගෙන යනවා. මේ එන්නත් ප්‍රමාණය අඩුම ගානේ අපිට 106ක් ලබා ගැනීම සඳහා අපි හිතනවා අපිට සුභවාදී ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. ඒ වගේම තමයි මේ විපක්ෂ චෝදන නැගුවා. මුලින් සති 4න් දෙනවා කිව්වලු දෙවෙනි එන්නත, 8න් දෙනවා කිව්වලු 12න් දෙනවා කිව්වොත් මොකද්ද මේ කරන්නේ කියලා. එන්නත දෙන්නේ දෙවනි මාත්‍රාව කවදද කියන කාරණය ඒක දේශපාලනික වශයෙන් තීරණය කරපු දෙයක් නෙමෙයි. ඒක මේ නිෂ්පාදනය කරපු විද්‍යාඥයෝ ඔවුන් තමයි ප්‍රකාශ කරේ මුලින් සති 4න් දෙන්න කියලා. පස්සේ ඔවුන්ම නිර්දේශ කරා සති 8න් දෙන්න කියලා. පස්සේ කිව්වා සති 12ත් 16ත් අතර දෙන එක හොඳයි කියලා. ඒ අනුව තමයි අපි සති 12ත් 16ත් අතර කාලයකදී දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා තීරණය කරේ. අද කැනඩාවේ දෙන්නේ සති 16කින්. අද කැනඩානු විද්‍යාඥයෝ කියනවා ඔක්ස්ෆර්ඩ් ඇස්සෝසියේෂන් එක එන්නතේ දෙවනි මාත්‍රාව ලබා ගැනීම සඳහා හොඳම කාලය සති 16කින් මාස 4කින් කියලා පළවෙනි මාත්‍රාව ලබා ගත්තට පස්සේ අපි මේ සියල්ලම අධ්‍යයනය කරලා අපේ රටේ මිනිසුන්ට දෙන්න පුළුවන් හොඳම විසඳුම තමයි අපි දෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ වගේම තමයි සයිනෝෆාම් මෙන්නත් මාත්‍රා 106ක් අපේ රටට ගෙනාවා. ඒකෙන් ඒක ගෙනීම සඳහා බරපතල විරෝධයක් මතු කරා. මේ විරෝධයක් මතු කරේ මේක පිටිපස්සේ හිටිය රාජිත ජනරත්න මන්ත්‍රීතුමා, වෙන කවුරුත් නෙමේ. එතුමා තමයි එතුමට හිතවත් විවිධ පුද්ගලයෝ දාලා විවිධ මාධ්‍ය පාවිච්චි කරලා චීනයට විරුද්ධව, චීන එන්නතට විරුද්ධව මේ රටේ මතවාදයක් නිර්මාණය කරේ. පත්තරවල හෙඩ්ලයින් යන්න පුළුවන් එන්නතක් හොඳ නැහැ කියලා. ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ගහලා බලන්න Google search එකේ සයිනෝෆාම් එන්නත හොඳ නැහැ කියලා ලංකාවේ අරන් වෙන කොහෙවත් මේ විදිහේ මාධ්‍ය වාර්තා පළ වෙනවද කියලා මේ ආකාරයට. අපේ රටේ පත්තර ගණනාවක මුල් පිටුවල ප්‍රධාන ශීර්ෂ පාඨය හැටියට සයිනෝෆාම් වලට විරුද්ධව අදහස් පළ කරා. කොහොමද මේක වුනේ? මේක වුණේ මේක පිටිපස්ස හිටියා විවිධ පුද්ගලයෝ ඒවා මෙහෙව්වේ. රාජ්‍ය රන්දකරු මන්ත්‍රීතුමා දැජ්ජ නැතුව අද විවාදිකුත් ඉල්ලගත්තා. මේකට දවස් දෙකක් තිස්සේ අන්තිමට පැනලා ගියා හිටියෙත් නැහැ. ඒ වගේම තමයි සයිනෝෆාම් මෙන්නත මේ වෙනකොට චීන ජාතිකයන් 2500කට වැඩි පිරිසකට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි පළවෙනි මාත්‍රාවක් දීලා දෙවෙනි මාත්‍රාවක් දීලා තියෙනවා. ඒ කිසිම කෙනෙක්ගෙන් අතුරු ආබාධයක් වාර්තා වෙලා නැහැ. ඒක නිසා අපි විශේෂයෙන්ම මම විශේෂ අමාත්‍යවරයා හැටියට ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් නැවත වතාවක් ඊයේ ඉල්ලීමක් කරා. මේ පිළිබඳව නැවත විශ්ලේෂණයක් කරලා මේ කමිටුවට බැරි නම් අලුත් කමිටුවක් දාලා හරි මේ පිළිබඳ නැවත අධ්‍යයනය කරලා මේ ලබා ගැනීමට අපේ රටේ මිනිසුන්ට ලබා දීමට තියෙන හැකියාව පිළිබඳව විමසලා බලන්න කියලා. ඒ වගේම තමයි ඉදිරි එන්නත් කරන ව්‍යාපාරය තුළ මම කිව්වා 135,000කට අපි එන්නත් ලබා දිය යුතුයි. අපි තාම මිලියනයකට ආසන්න ප්‍රමාණයකට දීලා තියෙන්නේ. ඉදිරි ටික කොහොමද දෙන්නේ? අපි ප්‍රධාන වශයෙන් ස්පුට්නික්, රුසියානු ස්පුට්නික් එන්නත ගැන තමයි බලාපොරොත්තු දීලා තියෙන්නේ. පෙරේද රාත්‍රියේ අපිට ලැබුණා එන්නත් මාත්‍රා 15,000ක්. ඒ වගේම මේ මාසේ අවසන් සතිය අපිට 585,000ක් ලැබෙනවා. ජූනි මාසේ 108,000ක් ලැබෙනවා. ජූලි මාසේ 112,000ක් ලැබෙනවා. අගෝස්තු මාසේ 120,000ක් ලැබෙනවා. ඔක්තෝබර් මාසේ 122,000ක් ලැබෙනවා. නොවැම්බර් මාසේ 122,000ක් ලැබෙනවා. දෙසැම්බර් මාසේ 124,000ක් ලැබෙනවා. ඒ කියන්නේ මේ වසර තුල රුසියානු ස්පුන්ඩික් එන්නත 130,000ක් ලැබෙනවා. මිලියන 6.5කට ඒ එන්නත ලබා දීමේ හැකියාව අපිට උදා වෙනවා. ආසන්න වශයෙන් අපේ රටේ එන්නත ලබාගත යුතු පුද්ගලයන්ගෙන් අඩකට ස්පුන්ඩික් එන්නත ලබා ගැනීමට ලබා දීමට අපිට හැකියාව ලැබෙනවා. රුසියානු රජය සහ නිෂ්පාදන ගැමිලි ආයතනය මේ වෙනකොට තහවුරු කරලා ඒ සඳහා අපි ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ සඳහා සියලු වැඩ කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕන සජිත් ප්‍රේමදාස මහත්මයා ලැජ්ජ නැති වැඩක් විපක්ෂ නායකයා විදිහට කරා. එන්නත් ටික හවස ලැබෙනවා කියලා හොඳටම දැනදැන මොස්කව් නගරෙන් ප්ලේන් එකට පැටවුවට පස්සේ රුසියානු තානාපතිවරයා ළඟට ගිහිල්ලා කිව්වා එන්නත් ටික දෙන්න කියලා. ලැජ්ජයි. මේ විහිළු කාටද සපයන්නේ? මේ රටේ මිනිස්සු කවුරු කියලා හිතාගෙනද මේ රවට්ටන්න හදන්නේ? එහෙම රවටන්නේ මිනිස්සු මේ රටේ නැහැ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා මාස ගාණක් නිදි මරාගෙන සාකච්ඡා කරලා සූම් මීටින් අරගෙන මේ තියෙන ප්‍රශ්න සියල්ල निराකරණය කරගෙන තමන්ගේ සේවකයොත් එක්ක එකෙන් එකෙන් එක මේ ගැටලුවට මුහුණ දීලා තමයි මේ එන්නට් ටික ස්පුන්ඩික් එන්නත් අපේ රටට ගෙන එන්න මග පාද ගත්තේ. ඔක්කොම එනකොට හවස ගිහිල්ලා ඉවර වෙලා උදේ ගිහිල්ලා ඉවරලා හවස එනවා කියලා දැනගෙන මෙතන ගිහිල්ලා ඉවරලා මාධ්‍ය ඉස්සර අරංග පාන්න ගත්තා. ඒ වගේ විහිළුවල් මේ රටට සපයන්න එපා කියලා අපි එතුමගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ෆයිසර් එන්නත මාත්‍රා මිලියන 5ක් අපේ රටට ලබා දීම සඳහා ෆයිසර් සමාගම එකඟ වෙලා තියෙනවා. ජූනි මාසේ මාත්‍රා 35000ක්, සැප්තැම්බර් මාසේ 105300ක් සහ දෙසැම්බර් මාසේ 48,6100ක් හැටියට ඒ මාත්‍රා ප්‍රමාණය අපිට ලැබීමට නියමිතයි. සමස්ත වශයෙන් මේ වසර තුල ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් ලැබෙනවා. එතකොට ඒකෙන් අපිට පුළුවන් මිලියන 2.5කට දෙන්න. ඒ වගේම ස්පුන්නික් එන්නත මිලියන 6.5කට දෙන්න පුළුවන්. එතන අපිට මිලියන 9ක් වෙනවා. ඒ වගේම අපි මේ වෙනකොට මිලියනයක් දීලා තිනවා මිලියන 10යි. සයිනෝෆාම් එන්නත මේ වෙනකොට 106ක් ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ අපිට 103කට දෙන්න පුළුවන්. සමස්ත හැටියට මේ වසරේ දෙසැම්බර් 31 වෙනකොට ජනතාවගෙන් 103කට එන්නත ලබාගත යුතු ජනතාව 135න් 103කට එන්නත ලබා දීම සඳහා අපි සැලසුම් කරලා තිනවා. ඒ සඳහා කටයුතු දෙල තිනවා. දිවාරය මහන්සියලා අපි වෙනුවෙන් කටයුතු කරනවා. වගකීම් විරහිතව තැන් තැන්වල මයික් ඉස්සරහා කෑ ගහලා නෙමෙයි මහන්සියලා ලියලා කතා කරලා සාකච්ඡා කරලා තමයි මේ තත්ත්වයට අපි මේ රටට මේ එන්නත් ටික ලබා ගැනීම සඳහා කටයුතු කරේ. ඒක නිසා ඒ වෙනුවෙන් අපි මහන්සි වුණ නැහැ කියන එක අපි තරය ප්‍රතික්ෂේප කරනවා. සම්පූර්ණ වැරදි කාරණයක්. ඒ වගේම තමයි ඊයේ පැන නැගුව ප්‍රශ්නයක් කොවිඩ් අරමුදල ගැන. කොහේව සල්ලි කෑවද ගිල්ලද කියලා ඇහුවා. එහෙම ගිලපු කාලයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂ මේ රට පාලනය කරපු කාලෙට තමයි හැමදාම සල්ලි රාජ්‍ය ආයතන විකුණුවේ, රාජ්‍ය සම්පත් විකුණුවේ, රජයේ දේවල් මංකොල්ල කෑවේ. මෙන්න අහගන්න මම මේක සභාගත කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. කොවිඩ් අරමුදලේ අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට මේ ශේෂපත්‍රය මම අද සභාගත කරනවා. අපිට ලැබිලා තියෙනවා සමස්ත වශයෙන් රුපියල් මිලියන 1752ක මුදලක්. එයින් අපි වෙන් කරලා තියෙනවා ආරම්භයේදී PCR පරීක්ෂණ සඳහා රුපියල් මිලියන 42ක්. ඒ වගේම තමයි සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු සඳහා සහ ඒ එන්නත් කරන වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කරන්න ඒ සඳහා මිලියන 67ක්. ඒ වගේම තමයි ආරම්භයේදී කොරෝනා රෝගීන් ප්‍රවාහන කටයුතු සඳහා මිලියන 38ක් හැටියට අපි ගෙවීම කරලා තියෙනවා මිලියන 148ක්. ඒ වගේම තමයි වැක්සිනේෂන් එකේදී මේ එන්නත් කරනේදී අපි කාඩ් එකක් දුන්නා අපේ රටේ ජනතාවට. ඒ මුද්‍රණය කිරීම සඳහා සමස්ත හැටියට අපි රුපියල් මිලියන 41ක් වැය කරලා තිනවා. ඒ සඳහා මුදල් ලබා ගත්තෙත් මේ අරමුදලෙන්. ඒ වගේම තමයි අපි ගිලන් රථ 10ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 194ක මුදලක් ගෙවීමට තිනවා. මේ ටික එකතු කරාට පස්සේ අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට රුපියල් මිලියන 1368ක මුදලක් කොවිඩ් 19ට එරෙහි සෞඛ්‍ය ආරක්ෂණ සහ සමාජ ආරක්ෂණ අරමුදලේ තියෙනවා. ඒ සල්ලි කවුරුත් හොරගම් කරලා නැහැ. ජනාධිපතිතුමා ගෙදර ගෙනහිල්ලත් නැහැ. වෙන කවුරුත් ගෙනහිල්ලත් නැහැ. මේ සල්ලි ටික තියෙනවා. ඒකේ වාර්තා ටික මම සභාගත කරනවා. ඒ වගේම තමයි
ගරු අමාත්‍ය අපතුමාට විනාඩි 3ක කාලයක් පමණයි තියෙන්නේ.
හොඳයි. ඒ වගේම තමයි දැන් අපි දැක්කා ලොක්ඩවුන් කියනවා. ලොක්ඩවුන් කිරීම සඳහා විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරනවා. අපි එකපාරක් ලොක්ඩවුන් කරා ගිය අවුරුද්ද. වහලා තිනකොට කෑ ගැහුවා අරින්න කියලා. එතකොට මේක ලොක්ඩවුන් කරනවද නැද්ද? කොයි මට්ටමෙන්ද ලොක්ඩවුන් කරනවද? අනුත් මේ ලොක්ඩවුන් කරන්නේ ප්‍රාදේශීය වශයෙන් ලොක්ඩවුන් කිරීමක් තමයි කරන්නේ. ඒ පිළිබඳ ලැබෙන අදහස් අනුව, විද්වත් අදහස් අනුව, ආරක්ෂක අංශවල අදහස් අනුව මේ සියල්ල සලකලා බලලා තමයි අවසාන තීරණය ගන්නෙ. කොහෙවත් ලොක්ඩවුන් කරන්නෙම නැහැ. එහෙම නැත්නම් ඒ සඳහා පියවර ගන්න නැහැ කියලා තීරණයක් අරගෙන නැහැ. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරේ. මේකත් හරියට අර පාස්කු ප්‍රහාරේ වගකීවොත් අල්ලුව වගේ තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අල්ලන්න කියලා මෙතන මැරෙන්න හැදුවා. ඇල්ලුවට පස්සේ අල්ලලා දැම්මා හිරේ. දැන් බෝඩ් උස් එකේ ඉන්නවා ගිහින් ඉවරලා නිදහස් කරන්න කියලා. පාර්ලිමේන්තු ගේන්න කියලා. අන්න වැරදිකාරු ඉන්නවා. ඒ වගේ තමයි අල්ලනකම් කෑ ගන්නවා අල්ලන්න කියලා. ඇල්ලුවට පස්සේ කියනවා එළියට දාන්න කියලා. දැන් මේ හදන්නේ ලොක්ඩවුන් කියලා. අන්තිමට මේක වහගෙන ඒක දේශපාලන වාසිය ලබා ගැනීම සඳහා ඒ යම් විවේචනයක් කරනවනම් යම් විචාරයක් කරනවනම් සබුද්ධික විචාරයක් නම් සබුද්ධික විවේචනයක් නම් දේශ ප්‍රේමීන් නම් ඒක කරන්නේ ඒ හැම වෙලාවෙම දරා ගැනීමේ ඒ සඳහා වුන්කන් දීමේ ජීව ගුණය තවමත් මේ රජය සතුයි අප සතුයි කියන එක මා මේ ගරු සභාවට දන්වන්න කැමතියි. ඒ වගේම තමයි විවේචනවල මුවාවෙන් අඩුපාඩු පෙන්වලා දෙන මුවාවෙන් මේ රජය අපහසුතාවට පත් කරන්න 69 ලක්ෂයක් ජනතාව ඡන්ද දීලා පත් කරපු මේ දේශප්‍රේමී ආණ්ඩුව gedara yawanna කවුරු හරි කල්පනා කරගෙන ඉන්නෝ නම් කොරෝනා අර්බුදයේ මුවාවෙන් ඒකට අපි කිසිසේත් මිට තියන්නේ නැහැ කියන කාරණේත් සඳහන් කරන්න ඕන. විවිධ විද්‍යත් සංගම් විවිධ වෘත්තීය සංගම් හැටියට මේ ඉස්සරහට එන්නේ කවුරුත් නෙමේ මේ සජිත් ප්‍රේමදාස මහත්තය සහ රාජිත් සේනාරත්න තමයි මේක පිටිපස්සෙ ඉන්න චම්පිකරණක මහත්තයා සමහර වෙලාවට ඉන්න හැබැයි කරගන්න බෑ. ඒක නිසා ඒ සාධාරණ විවේචන මොනවාද කියලා හඳුනා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. ඒ සඳහා අවශ්‍ය බුද්ධිමේ සම්පත් අප සතුව තියෙනවා. ඒවට හැමතිස්සෙම අපි අහුම්කම් දෙනවා. උදාහරණයක් ඇටියට කියනවා නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ අපි දැක්ක පහුගිය අවුරුදු 5 ඒ නොපෙනත්කම් වලට යහපාලන ආණ්ඩුවේ නොපෙනත්කම් වලට ඔවුන් විරුද්ධ වුණා. ඔවුන් කටයුතු කරා. ඔවුන් විවේචනය කරනව නම් අද මේ සම්බන්ධයෙන් අපි ඒක දරා ගන්න කැමති. ඒකට අහුම්කම් දෙන්න කැමති. හැබැයි රවි කුමුදේශ් කියන විදියට ලක්කුමාර් ප්‍රනාන්දු කියන විදියට කොරෝනා මර්ධනය කරන්න අපි සූදානම් නැහැ කියන කාරණේත් අපි මේ ගරු සභාවට දනුන් දෙන්න කැමති. ඒ වගේම තමයි මේ ලොක්ඩවුන් කියන අය මම කියන්න ඕන විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නෝනා තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සාද දාපු තැන් ආපු ප්‍රමාණය ඒවා ආසාදින වුණ ප්‍රමාණය කියන්න පුළුවන්. පෞද්ගලික කාරණා නිසා කියන්න මෙතන කහපු තැන් ආපු තැන් මේ සියල්ල කියන්න පුළුවන් අපිට. හැබැයි ඒ මට්ටමට අපි වැටෙන්නේ නැහැ. නමුත් ඒවා ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. රටට බණ කියලා තමන් කරන දේවල් මොනවද කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න කියන කාරණේ සඳහන් කරන්න ඕන. ඒ වගේම අවසාන වශයෙන් ගරු කාර්ය මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද පාර්ලිමේන්තුවේදී චෝදනාවක් එල්ල කරා මඩකලපුව ප්‍රදේශයේ එන්නත් 600ක් ඉවත දාලා තිනවා කියලා මුළුමුණින්ම අසත්‍යක්. මේ වෙලා තියෙන මුකුත් නෙමෙයි මඩකලපුව රෝහලේ ඒ වෛද්‍යවරු අපිට දැනුම් දුන්නා එන්නත් 600ක කෝල් චේන් එක මේ ශීතකරණ දාමය පවත්වා ගැනීමේදී යම්කිසි ප්‍රශ්නයක් වුණාද කියලා සැකයි කියලා ඔවුන් නැවත ඒ සාම්පල් 600 වූ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේක තහවුරු කරලා දෙන්න කියලා. අපි බැලුවා හරියට ඒකේ තියෙනවා උපකරණයක් ඒකේ සටහන් වෙනවා මේ කෝල් චේන් එක හරියට මේන්ටේන් වුණාද නැද්ද කියලා. ඊට පස්සේ අපි හොයාගත්ත ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක ලබා දෙන්න පුළුවන් කියලා. ඒක නිසා එහෙම එන්නත් ඉවත දාපු කිසිම සිද්ධියක් වාර්තා වෙලා නැහැ. ඒ වගේම ඉන්දියානු ජාතිකයන් මේ රට තුල මේ අවස්ථාවේදී කිසිම ආකාරයකට නිරෝධනය කිරීම සඳහා කිසිම කටයුත්තක් කරන්නේ නැහැ කියන කාරණේත් මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමති. ඒ වගේම තමයි අපිට මතකයි
කාලය අවසන් කරව මත්තුමා.
හොඳයි මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම අවසන් කරනවා. අපි එදා සුනාමි ආපු වෙලාවේ ඒ වගේම කොටි සස්ත්‍රවාදය පරාජය කරන වෙලාවේ මේ රටේ මිනිස්සු එක්සිත්ව එකවන්ව එක්සේසත්ව කටයුතු කරා ඒ අභියෝග සඳහා මුහුණ දීම සඳහා ඒ ආධ්‍යාත්මික ශක්තියකින් නේතු කටයුතු කරා සියවස් 25ක් තිස්සේ අපිට උරුම වෙච්ච ඒ ජීව ගුණේ ප්‍රාණ ගුණේ තුලින් තමයි අපිට ඒක ලැබුණේ. ඒක නිසා අද විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් අපි කියනවා ඒ වගේම තමයි අපි විවේචනය කරන මේ සඳහා සහාය නොදෙන සියලු දෙනාටත් කියනවා මේ අසීරු අවස්ථාවේ අපි අසීරු අවස්ථාවක ඉන්නේ මුළු ලෝකෙම අසීරු අවස්ථාවක ඉන්නේ අපි සියලු දෙනා එක්කලා මේ කාරණය සඳහා මුහුණ දෙමු. ඒ සඳහා ඔබ සියලු දෙනාට ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ විවාදයේ දින දෙකක් තිස්සේ විපක්ෂය ලබා ගත්තට කිසිදු සාධනීය කිසිදු ධනාත්මක දෙයක් ඉදිරිපත් කරන්න උන්ට නොහැකි වුණා. ඒක නිසා විපක්ෂය ෆේල් 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 කියමින් මගේ වචන සල් පිනිමා කරන්න.
කොමසිතී පාර්ලිමේන්තුව මැයි මාස 18 වෙනි දින පෙරවරු 10 දක්වා කල් දබනවා.